തുഷാരിന്ദ്രനാമസേന്റെ മെത്തമ അധ്യാപന മെത്തമാട്ട്
കഥാനായകത്വം
അധ്യാപന മെത്തം ഉത്തരതയുണ്ട്
അറങ്ങുന്നു ഗറു കഥാനായകത്വമണി ഗറു തുഷാർ ഇന്ദുനിൽ മന്ത്രിത്വമാ വിസിന് അസല്ലാതെ 2568 പ്രശ്നത്തിന്റെ ഉത്തര വർഷ 2015 ഏതൊക്കെ പരിശീലന കട്ട് സ്വന്ത പ്രതിപാദന അനുമതി കരയത്ത് വിശ്വവിദ്യാലയ ചുരു സംഖ്യ 2501 ദക പ്രശ്നയ ഓ 2015 വർഷ തക്ക പരീക്ഷണ കടത്തു ക്രീം സന്ദ പ്രതിപാദന അനുമതി കരയത്തി എക്കെ ആചാര്യവരയാകെ നമസഹ സേവാസ്ഥാനയ എമനും എക്കെ സിട ഹത തക്ക സന്ദാൻ കരയത്ത ഒത്തുമാട ഗണ്ണപുല ലുക്കു മിറ്റിയാക് തീന്നി അവൃതി തീനുവദാല ഇലങ്ങ ആയന പ്രശ്നയ 2015 മേ തക്ക എമ ആചരണം സന്ദ അനുമതി കരലത പ്രതിപാദന സംഖ്യ മങ് ഏടിക കിയന്നാം മുളുഗാന എക്കെക്കിനാട് ദുന്ന ടിക മേവേ തീന വെനവെനം 2015 1,236,589,989 2016 1,502,569 2017 1,395,897 2018 1,404,92,502 2019 1,326,385 2020 1,164,147,617 2021 1,403,057,32 ഈലക പ്രശ്നയ അനുമതി കരലത പ്രതിപാദന പരിശീലന കടത്തു കിരും സന്ദ മേതക്വ ഭാവിത കരലത മുതൽ 2015 1,167,209 2016 1,309,980,288 2017 1,301,860,964 2018 1,277,978,140 2019 1,187,347,38 2020 1,055,977,155 2021 1,090,981,307 തുന എക്കെക് വർഷാണു വെൻവെൻ വശൻ അനുമതി കരലത പ്രതിപാദനങ്ങിൻ ഭാവിത നൊക്കറലത ഇത്തിരി മുതല 2015 1,043,131,735 2016 1,108,378,551 2017 1,091,685,852 2018 1,129,687,766 2019 1,139,132 2020 1,108,676,776 പരീക്ഷണ കരീം സന്ദ അനുമതി കരലത മുതൽ ഭാവിത നൊക്കരീം സംബന്ധി ഗണലബന പിയവര പിലുത്തുര അനുമതി കരലത ഭാവിത നൊക്കരലത മുതൽ വശം നെത്തി പാവത്തിന പരീക്ഷണ വ്യാപൃതി വല ഇത്തിരി അര മുതൽ സമ്പൂർണ കരലത പരീക്ഷണ വ്യാപൃതി വല ഭാവിത നൊകത് അര മുതൽ സഹ പ്രധാന രന്ധവാ ഗനീമായി പാവത്തിന പരീക്ഷണ വല ഇത്തിരി മുതൽ അനേകുത് പരീക്ഷണ ഗിനുമ്പത്ത് മാറുകരാത്ത എക്കെക് വിശ്വവിദ്യാലയ ആചാരോർമിത്ത പരീക്ഷണ സന്ദ അനുമതി കരലത പ്രതിപാദന ഭാവിത നൊക്കരീം പിലിമന്ദ തൊറുതുരു വെനവെനമ എമനും എക്കേ സിട ഹത ദക്വാ ദക്വാ എത്ത മമേക്ക് ഉദാഹരണയാക് കിയന്നാം ഗറു മന്ത്രിതുമനി ദ ഉദാഹരണയാക് വശം ഗത്തൊത്ത് എഹെമ എമനും എക്കേ സന്ദാൻ വെലാ തീനോ യൂണിവേഴ്സിറ്റി ഓർ ദ ഇൻസ്റ്റിറ്റ്യൂട്ട് യൂണിവേഴ്സിറ്റി ഓഫ് കലാംബു ഇലഗ തീരുവേ തീന്നെ ഫാക്കൽട്ടി ഫാക്കൽട്ടി ഓഫ് മെഡിസിൻ ഇലഗ തീരുവേ തീന്നെ നാമ മങ് എക്ക് കിയന്നേ നങ് രാശിയാക് തീനോ തനതുര മഹാചാര്യ പ്രൊഫസർ ഇലഗട്ട ടൈറ്റിൽ ഓഫ് ദ പ്രൊജക്ട് റിസർച്ച് ഓർ റിസർച്ച് ക്ലിനിക്കൽ ആൻഡ് മൊളിക്യൂല ജെനറ്റിക് സ്റ്റഡീസ് ഇൻ എ കൊഹോർട്ട് ഓഫ് ശ്രീലങ്ക ശ്രീലങ്കൻ പേഷ്യൻസ് പിന്നെ മേ വിധി തീനേക്ക് ഏകട വെങ്ങുവലാത്തിനോ മില്യന് തുണ ലക്ഷത്തിഹാ ഏകെങ് എത്തുമാ ഭാവിതാക്കല്ലാത്തിന്നെ മില്യന് ദക്കായ 49,257 ഇത്രുകാണ് തീനോ 950,742 ദങ്ങേ ശേഷ ബാലൻസ് മണി ഓഫ് ദ ഗ്രാന്റഡ് അമൗണ്ട് വാസ് ട്രാൻസ്ഫർഡ് ടു ദ അതേ അക്കൗണ്ട് ഏകെന്ന് മേ മേ പരീക്ഷണം സല്ലി ഇത്രുനാമ ഏകട ദാനോ ഏക വെനയോടെ നവത് ഭാവിതാക്കറാൻ പുള്ള വെന പരീക്ഷക്കേണ്ട ഏ വിധിയായിട്ട് മേ മിത്തന മേ തീന ഒക്കെ മട്ടിക്ക തീന്നെ ഏ വിധിയായിട്ട് ඒක පරිශීලනය කරන්න පුළුවන් අවසාන ප්‍රශ්නේ නිසා අදාළ නොවේ.
හරි, බොහොම ස්තුතියි ගරු ඇමතුමා. ඔබතුමා මම හිතන්නේ යන්තම් සුදුස්සෙකුට ඇමතිකම හම්බෙලා තියෙනවා කියලත් මම විශ්වාස කරනවා. මම ඔබතුමාට සුබ පතනවා. හැබැයි ගරු ඇමතුමා, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ දැන් මේ සපත්තු ඉල්ලලා අඬන වෙලාවක් නෙවෙයි, දැන් කකුල් නැතුව ඉන්න අවස්ථාවක මම ඔබතුමා දුන්න පිළිතුරු වලින් සෑහීමකට පත්වන ගමන් මම මේ ප්‍රායෝගික තත්වයක් ගැන මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. දැන් මේ වෙනකොට ගරු ඇමතුමා අපේ රටේ විශ්වවිද්‍යාල වහලා, විශ්වවිද්‍යාල අරින දිනයක්, දින නියමයක්, සීමාවක් ඒවා මුකුත් නැහැ. එතකොට විශ්වවිද්‍යාලයේ ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා හැමෙන්න ශිෂ්‍ය කණ්ඩායමක් ගියපුවාම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා විදේශගත වීමක් වෙලා තියෙනවා කියලා
සතිය කහමාරකට විදේශගත වෙලා තියෙන එතුමාගේ දරුවගේ ග්‍රැජුවේෂන් එක එවැනි කටයුත්තක් සඳහා ඔස්ට්‍රේලියාවට.
එතකොට සමාජයේ කතාවක් යනවා මේ විශ්වවිද්‍යාල ආපහු නිරාවරණය කරන්නේ නැත්නම් අර අරගලයේ දෙන කණ්ඩායම් පෝෂණය වෙයි. ඒක තමයි, එහෙම වෙයි කියලා. එතකොට දැන් අරගලයේ මගේ ප්‍රශ්නේ අරගලයේ අයගේ මූලික තේමාව තමයි ගෝටා ගෝ හෝම්. එයාලා ගෝටා යනකම් එයාලා යන්නේ නැහැ කියන කතාව තමයි කියන්නේ. එතකොට ජනාධිපතිතුමා කියනවා මම අවුරුදු දෙකමාරක් මම යන්නේ නැහැ, මම ඉන්නවා කියලා.
ආඩිය දාලා තියෙන අපි.
ඔව්. එතකොට දැන් මේ විශ්වවිද්‍යාල පිළිබඳව ඔබතුමාලා දක්වන ඒ ඉදිරි ක්‍රියාමාර්ගත් දැන් ජනාධිපතිතුමා කියනවා අවුරුදු දෙකමාරක් වෙනකම් එයා යන්නේ නැහැ කියනවා. එතකොට එතකන් මේ විශ්වවිද්‍යාල මේ විදිහටම තියන්නද ඔබතුමාලා කල්පනා කරන්න කියන කාරණය තමයි මම අහන්නේ.
උත්තර දෙන්න මට උත්තර දෙන්න බෑ.
ගරු ඇමතුමා උත්තර දෙන්න.
ගරු කතා නායකතුමනි, ගරු මන්ත්‍රීතුමා අහපු ප්‍රශ්නේ කොටස් දෙකක් තියෙනවා. එක කොටසක් තමයි විශ්වවිද්‍යාල විවෘත කළා තියෙනවද නැද්ද කියන කාරණේ විවෘත කළා තියෙන්නේ. කොට දෙනා ඔන්ලයින් කරනවා, දේශන පැවැත්වෙනවා. ඊළඟ ඔන්ලයින්ුත් කරනවා නෑ විශ්වවිද්‍යාල. දැන් ඔය හොස්ටල් වල ළමයි ඉන්න ඔක්කොම ඉඳගෙන ඒ කටයුතු කරනවා, කිසිම බාධාවක් නෑ ඒගොල්ලෝ. දැන් මොන නෑ ඒගොල්ලන්ට විශ්වවිද්‍යාල ශිෂ්‍යින්ට. දැන් මම ජවදනපුර විශ්වවිද්‍යාලයට බොහොම ආසන්නෙන් ඉන්න කෙනෙක්. මම උසස් පෙළ කරන කාලේ ඉඳලා මට හුරුයි විශ්වවිද්‍යාලවල ඔය ශිෂ්‍යත් එක්ක අපි සම්බන්ධ වෙලා තිනවා. ඉතින් ඒ කාලේ ඉඳලම ශිෂ්‍ය සංගම් කිව්වහම තරුණ කාලේ හොඳ ජවයක් තියෙන, ඒ වගේම අසාධාරණයට විරුද්ධව කටයුතු කරන එවැනි පිරිසක්. ඒක අදත් එහෙමයි, ඒක වෙනස් වෙලා නැහැ, අපි යන කාලෙත් එහෙමයි. ඉතින් ඒක නිසා ඒවට කිසිම සීමාවක් බාධාවක් නැහැ. ඒ අධ්‍යයන කටයුතු කරන ගමන් ඒගොල්ලන්ට මේ තරුණයන් හැටියට ඒ කටයුතු වල යෙදෙන්න පුළුවන්. පොඩක් ඉන්නකෝ මම අරගෙන පොඩක් විශ්වවිද්‍යාලය පැවැත්වෙනවා. ඔන්ලයින් නෙමෙයි විශ්වවිද්‍යාල විවෘත වෙලා තින්නේ. ඔව් 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 ඔව්. විශ්වවිද්‍යාල විවෘත වෙලා තින්නේ. හැබැයි ශිෂ්‍යෝ දැන් ගොඩාක් දුරට ඔන්ලයින් පුරුදු වෙලා කොවිඩ් වෙලාවේ වහලා තියෙන නිසා දැන් අපේ රටේ ඔය විදිහට තිබ්බට විදේශ රටවල වැඩි හරියක්ම යන්නේ ඔන්ලයින්. කොටිම දේශන ඉතාලම ටිකයි තින්නේ. වැඩි හරියක් යන්නේ ඔන්ලයින් දැන් නෙවෙයි. ඒගොල්ලෝ ගොඩාක් කල් ඉඳලා කලේ තාක්ෂණය දියුණු නිසා ඒ රටවල පාසුකණුත් තියෙන නිසා. හැබැයි දැන් අපේ රටේ විශ්වවිද්‍යාල විවෘතයි ඔන්ලයින් කරන පිරිසකුත් ඉන්නවා. විශේෂයෙන්ම පශ්චාත් උපාධි, ආචාර්ය උපාධි වගේ ඒවා වැඩි හරියක් කරන්නේ 90%ක්ම ඔන්ලයින්. හැබැයි ප්‍රශ්නේ දෙවෙනි කොටස මේ ජනාධිපතිතුමා යනවද නැද්ද කියන කාරණයට මට උත්තරයක් දෙන්න බෑ. ඒක එතුමා තමයි උත්තර දෙන්න ඕනේ. මම කොහොමද උත්තර දෙන්නේ ඒකට?
හරි, ඊළඟ ප්‍රශ්නේ.
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ ගරු අධ්‍යාපන ඇමතිතුමා, මම විශ්වවිද්‍යාල වලින් පාසල් පද්ධතියට ඇවිල්ලා ඔබතුමාගෙන් අහන්නේ. දැන් මේ වෙනකොට අපි අගමැතිතුමා එනකොට බලාපොරොත්තු වුණා පෝලිං නැතියි කියලා. දැන් වන් ලයින් නෙමෙයි, දැන් ලයින් තුනකින් සෙට් වල ලොකු දැවැන්ත ඉන්ධන අර්බුදයක් තියෙනවා. එතකොට දැන් මේ පාසල් දරුවන් අධ්‍යයන කණ්ඩායම්, අනධ්‍යයන කණ්ඩායම්, පාසල් ගුරුවරුන් විශාල මාර්ගයේ තදබදයකට සහ අපහසුතාවයකට ලක් වෙනවා. ඔවුන්ට ඉන්ධන නැති නිසා ඔවුන්ට ඒ අදාළ ඒ ගුරුවරුන්ට සේවා ස්ථානයට වාර්තා කරන්න පාසල් වලට යන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ශිෂ්‍යයින්ට පාසල් වලට යන්න බැරි තත්ත්වයක් තියෙනවා. විශේෂයෙන් පාසල් බස් රථ, වෑන් රථ වලට ඒ අවශ්‍ය වෙන ඉන්ධන ටික අරගෙන නැති නිසා, ප්‍රමාණවත් නැති නිසා යන්න බැරි තත්ත්වයක් තියෙනවා. එතකොට මමිතන්නේ ප්‍රකාශයක් කරලා තිබුණා උසස් පෙළ හෝ ශිෂ්‍යත්ව විභාගයේ මේ වසරේ පවත්වන්නේ නැහැ කියලා. එතකොට කොරෝනා අර්බුදයෙන් අපේ අධ්‍යාපනයේ වසර දෙකක් තිස්සේ සම්පූර්ණයෙන් කඩාකප්පල් වුණා. එතකොට මේ කොරෝනා අර්බුදයෙන් නිම වෙනකොටම ආයාපහු මේ ඇති වෙලා තියෙන ආර්ථික අර්බුදයත් එක්ක ආයෙත් ආපහු අපේ පාසල් අධ්‍යාපනය අර මම අර කියපු සියලු කාරණාවල තුලින් ආයෙත් කඩා වැටලා. මේක හරියට අර අධ්‍යාපන ක්ෂේත්‍රයේ අර ගහෙන් වැටිච්ච මිනිහට ගොනා යනවා වගේ. දැන් ගොනා කවුද කියන්නේ මම දන්නේ නැහැ. හැබැයි ගොනා යනලා තියෙනවා. එතකොට ගොනා දැන් ගොනෙක් යනලා තියෙනවා. දැන් සම්පූර්ණයෙන් අධ්‍යාපනයේ ගොනෙක් යනලා තියෙනවා.
ප්‍රශ්නේ අහන්නේ මම
ගොනා කොපිය දාගන්න.
මං තුවා ප්‍රශ්නේ අහන්නේ.
කියන්නේ අපි දන්නේ නැහැ. ගුණාව තවත් රකින්න අයත් මෙතන ඉන්නවා. එතකොට මේ ගහෙන් වැටෙච්ච මිනි දරුවන්ට ගුණා අනිනකොට දැන් ගුණා දෙවෙනි පාරක් අනිනවා. ගුණා අනිනකොට දැන් මේ හා සම්බන්ධයෙන් අලුත් අධ්‍යාපන ඇමතිවරයා හැටියට ඔබතුමා ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද කියන එකත් මම දැනගන්න කැමතියි. පුළුවන් නම් මේ ගුණා කවුද කියන එකත් පොඩ්ඩක් නිරාවරණය කරලා දුන්නොත් හොඳයි.
නෑ ගරු මන්ත්‍රීතුමානේ ගොනෙක් ගැන කිව්වේ. මම කිව්වේ නෑ. ඉතින් ඔබතුමා මේකට උත්තරයක් සපයා ගන්න ඒක මට අදාළ නෑ. පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ ඔබතුමා වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ. ඒක තමයි බොහෝ වෙලාවට සමාජයේ කතිකාවකට භාජනය වෙලා තිනෝ. ගරු අගමැතිතුමා ඊයේ සඳහන් කළා එතුමාගේ ප්‍රකාශයේදීත් ඊළඟ සති තුනට ක්‍රූෂල් පීරියඩ් එකක් කියලා. ඉතින් දැන් ගරු විදුලි බල බලශක්තිය අමාත්‍යතුමාගේ ප්‍රකාශයන් නිකුත් කළා තුමා එතුමා පිළිතුරු දෙයි. අද ඉඳලා වෙනදාට වඩා ප්‍රමාණයක් ප්‍රාමාණික වශයෙන් ක්වොන්ටිටි එක හැටියට තෙල් නිකුත් කිරීමට අපේක්ෂා කරන බව. ඒ වගේම ජූලයි මාසෙ ඉඳලා දැන්ට සැලසුම් සකස් කරලා තියෙන බවත් එතුමා ඊයේ සඳහන් කළා. දැන් අද තියෙන ප්‍රශ්නේ එන්න පෙරාතුව ගරු කතානායකතුමනි මම මේ දෙන උත්තරේ වැදගත් සමස්ත රටේ ජනතාවට. ඔය ප්‍රශ්නේ අහන බව දැනගෙනම තමයි මට අපිට ඉවතිනවනේ මේකට සූදානම් වෙලා ආවේ. දැන් අමාත්‍යංශෙන් දීලා තියෙන තොරතුරුත් එක්ක 2020 පාසල් ලිත තිනු අපේ විජයරත්න මැතිණිය දන්නවා පාසල් දින ගන්න වර්ෂයකට පැවැත්වේ 2021 පාසල් පැවැත්වීමට සමාවෙන්නේ 2020 පාසල් පැවැත්වීමට නියමිත තිබු දින ගන්න 194. හැබැයි COVID-19 ඇඳිර නීතියත් එක්ක පාසල් පැවැත්වූ දින ගන්න බස්නාහිර පළාතේ 94යි. මොකද වැඩිම වහලා තිබුණේ බස්නාහිර පළාතේ. පිටබලත්වල 117යි. ඒ කියන්නේ 194න් බස්නාහිර 94යි කියන්නේ පාසල් තිබිච්ච දින ගන්න අඩුයි නොපැතිච්ච දින ගන්නට වඩා. අඩකටත් වඩා අඩුයි. පිටබලත්වල කොවිඩ් ඇඳිර නීතිය ටිකක් ලිහිල් වුණ නිසා බස්නාහිර පළාතේ වඩා 117ක් තියලා තින් ඒත් 194න් 117ක් තිබ්බහම ඉතුරු ගාන තියලා නැහැ. 2021 පාසල් ලිතානුව අර අපි ටිකක් දීර්ඝ කළා පාත් වෙන ඕන කරන දින ගණන ඒ 229 පාත් වෙලා තින්නේ 102යි වස්නාහිර පළාත 50%ටත් අඩුයි. පිටපළාත්වල 143යි. ඒ කොයිට ඇඳිර නිතේ නිසා 2022 දැන් මේ වර්ෂය ගන්නකොට පළමු වාරයේ පළවෙනි අදියරේ දින 23න් පාත් වෙලා තින්නේ 14යි. දැන් දෙවැනි අදියර දින 24ක් තියෙනවා. හරි. එතකොට දෙවැනි වාරේ ඒකත් එක්ක දින 44ක් තියන්න ඕනේ. ඔක්තෝබර් මාසේ තියෙන උසස් පෙළ ලැබීමට නියමිත උසස් පෙළ විභාගය සහ අගෝස්තු වල තියන්න තිබිච්ච පහේශිෂ්‍යත්වෙත් එක්ක. අපි දැන් පුළුවන් තරම් දුරට මේවා ඉදිරියට ගේනවා යථා තත්ත්වයට ගේන්න ලබන අවුරුද්දේ මුල වෙනකොට. දැන් ඔබතුමාට වැටහෙනවා ඇති 2020-21 වර්ෂයේ පාසල්වල දරුවන්ට අහිමි වෙච්ච දින ගණන. දැන් 1 සහ 2 වසර ශ්‍රේණිය දරුවන්ට තමයි වැඩිම බලපෑම මෙතන වෙන්නේ. ඇයි? 1 සහ 2 වසරේදී සිංහල හොඩිය ගත්තොත්. ඔකේ තියෙන අර මේ සාමාන්‍යයෙන් තියෙන අයන්න ටයන්න ඒ වගේ අකුරු නෙවෙයි. මූර්ත දකුරු, සංඥක අකුරු. ඒවා එන්නේ ඊළඟ කොටසට. එතකොට දරුවෙක් දෙවෙනි ශ්‍රේණිය අවසන් වෙනකොට අපි ඉංග්‍රීසියෙන් කියනවා ලිටරසි ඇන් නියුමරසි. ඒ කියන්නේ අකුරු ලිවීමේ හැකියාව සහ කියවීමේ හැකියාව. ඊළඟට සංඛ්‍යාව පිළිබඳව තිබෙන්නා වූ හැකියාව කුසලතාවය. මේ ලිටරසි ඇන් නියුමරසි මේ එක නැති වුණොත් දෙක අවසන් වෙනකොට තුනේ ඉඳලා යන්න බෑ. අකුරු තුනක වචනයක් ලියන්න හසුරවන්න පුළුවන් වෙන ඕනේ දෙක ඉවරනකොට. දැන් අපි සමීක්ෂණයක් කරගෙන යනවා පළාත් සහ කලාප මට්ටමට ගිහිල්ලා පාසල් මට්ටමට ගිහිල්ලා කොයිතරම් දුරට මේ ලිටරසි එක මේන්ටේන් වෙනවද කියලා එක දෙක අවසන් වෙනකොට. දැන් බලන්න 2021 එකට ගිය ළමයා 2021 ඉන්නේ දෙකට. මේ අවුරුදු දෙක ඉවරනකොට ඉලක්කම් සහ අකුරු බැරි වුණොත් තුනේ ඉඳලා කොහොමද ඉගෙන ගන්නේ? ඉතින් මතක තියාගන්න ඕනේ මෙතන විශාල අභියෝගයක් අපිට තියෙනවා. අපේ විතරක් නෙවෙයි. දැන් මං ගිය සතියේ දින දෙකකට ගිහිල්ලා ආවා ඒෂියා පැසිෆික් Education Ministers Regional Conference organized by UNESCO. UNESCO වාර්තාව අනුව මුළු ලෝකයේ තියෙන තත්ත්වය ගත්තහම ඔන්ලයින් අධ්‍යාපනයේ හොඳටම තිබිච්ච ෆින්ලන්තයේ සාර්ථක කරන් තියෙන 60%. හරි. එතකොට සාමාන්‍යයෙන් මුළු ලෝකයේම ශිෂ්‍ය ජනගහණ ඉන්නවා බිලියන 2කට වඳක් වැඩි ප්‍රමාණයක්. මේන් මිලියන 690. ගරු මන්ත්‍රීතුමනි මිලියන 690ක සාක්ෂරතාවය පිළිබඳ ප්‍රශ්නයකට මුහුණ පාලා තියෙනවා. මේ විතරක් නෙවෙයි ලෝකෙම කොවිඩ් සංගතය නිසා. ඊට පස්සේ අපේ රටේ සුවිශේෂ වූ ආර්ථික ප්‍රශ්නත් එක්ක මේ අවුරුද්දේ මුල මම පැහැදිලි කළ එකයි තියන්න තුවිච්ච දින ගණන පළමුණි අධිරේ 23යි තියලා තියෙන 14යි. මේ අපේම ප්‍රශ්න නිසා ලෝකේ වෙන රටවලට නැති ප්‍රශ්නයක් තුල එතනත් අහිමි වෙලා තිනවා. දැන් එතකොට ප්‍රශ්නේ පාසල් පැවැත්වීමේ දින ගණන අඩු වුණොත් කාලය අඩු වුණොත් අපි කවද්ද මේ දරුවාම මේ සාක්ෂරතාවයට ගේන්නේ? මුළු પરම්පරාවක්ම සාක්ෂරතාව පිළිබඳ බරපතල ගැටලුවකට එනවා. අපේ රට කලාපයේ වැඩිම සාක්ෂරතාවය තියෙන රට 94%. එතකොට මෙන්න මේ අභියෝගයට අපි මුහුණ දීලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් දරුවෝ පාසල් ඇතුළත් කරනකොට අපේ තියෙන්නේ කිලෝමීටර 2 සීමාව. හැබැයි අපි කවුරුත් දන්නවා ඇතැම් 20-25 ඉඳලා දරුවෝ පාන්දර නැගිටලා එනවා. අපි ගුරුවරුන් මාරු කරද්දිත් ගුරුවරුන්ට බොහෝ වෙලාවට ලැබෙන්නේ මාරු වෙලා යම් කාලයක් දුෂ්කර සේවය කළාම ආසන්නම පාසල. හැබැයි දැන් ඔක්කොම තියෙනවා. අපිට ආර්ථික අභියෝගිකුත් තියෙනවා. ප්‍රවාහන ප්‍රශ්නයක් තියෙනවා. ඒකට අභියෝගයට මුහුණ දෙන්න ඕනේ. හැබැයි මම හිතනවා මන්ත්‍රීවරු හැටියට අපි කවුරුත් පිළිගන්න ඕනේ මේ දරුවන්ගේ අධ්‍යාපනයට මෙන් වෙලා තියෙන කාලය කිසිසේත්ම අඩු කරන්න පුළුවන් ක්‍රමක් නැහැ. නමුත් ඔබතුමාගේ අහපු ප්‍රශ්නෙට උත්තරේ දෙනවා. නමුත් දැන් මම උපදෙස් දීලා තිනවා අපේ අමාත්‍යංශ ලේකම්තුමාට අදාළ අංශවල නිලධාරීන්ට මේ සියලු තොරතුරු අරගෙන මේ සිකුරාදා උදේ තිනවා සියලු වෘත්තීය සමිති අධ්‍යාපන සාමාන්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සාකච්ඡාව. ඒ සාකච්ඡාවේදී අප මම ඒගොල්ලන්ටත් කියනවා ඒගොල්ලන්ගේ අදහස් යෝජනා ඉදිරිපත් කරන්න. ඒ සියල්ල සැලකලවල්ලා අපි යම් ආකාරයක දරුවන්ගේ කාලය ඉගෙනීමේ කාලය අඩු නොවන ආකාරයේ වැඩපිළිවෙලකට යනවා මේ තියෙන දුෂ්කරතාවෙන් සැලකිල්ලට අරගෙන. ඒ වගේම අද මම උපදෙස් දුන්නා දැන් මේ දවස්වල ප්‍රවාහනයේදී පොදු ප්‍රවාහනයේ ප්‍රශ්න තියෙනවා. දැන් ප්‍රයිවට් බස් ප්‍රමාණය අඩුයි දුවනවා. එතකොට දරුවෙක් පොඩ්ඩක් ප්‍රමාද වෙලා පාසලට එන්න පුළුවන්. ගුරුවරයෙක් පොඩ්ඩක් ප්‍රමාද වෙලා පාසලට එන්න පුළුවන්. ඒක බොහොම ස්ට්‍රික්ට්ලි ගන්න එපා. ඒකට සහනයක් දෙන්න. දරුවෙකුට සපත්තු දෙකක් නැතුව සරුපු දෙකක් දාගෙන ආවොත් එන්න එපයි කියන්න එපා. නිලැඳුම් වල ප්‍රශ්නයක් තිබුණොත් ඒවට යම් සහනයක් දීලා මේ තත්ත්වය අපි කළමනාකරණය කරගන්නයි කියන උපදේශය දුන්නා. ඒක නිල වශයෙන් අමාත්‍යංශ විසින් ඊළඟ දවස් දෙකේදී ප්‍රකාශයට පත් කරයි.
හරි. රත්නසේකර මන්ත්‍රීතුමා අධ්‍යාපන මන්ත්‍රීවගේ අහන්න. රත්නසේකර මන්ත්‍රීතුමා
ගරු කථානායකතුමනි මම ඒ ප්‍රශ්නය අහනවා.
අධ්‍යාපන මන්ත්‍රීතුමා ඒකටත් උත්තර දෙන්න.
අද ප්‍රශ්න ගොඩයි. හරි. ගරු කථානායකතුමනි ගරු රත්නසේකර මැතිතුමාගේ ප්‍රශ්නයට පිළිතුර අයන්න එක අපොස සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ කටයුතු සැලසුම් කර ඇත. ඒ සඳහා පාත්‍රන දැක්වෙන ක්‍රියාකාරකම් සිදු කර ඇත. ඔන්ලිය ප්ලෑනින් සැලසුම් විතරයි. ජාතික විෂයමලා රාමුව සකස් කිරීම, ෆ්‍රේම්වර්ක් එක සකස් කිරීම, ඊට පස්සේ 21 වර්ෂයේ මුළුල්ලේ 1-6-10 ශ්‍රේණිවල මොඩියුල සකස් කරලා තිනවා. ඩ්‍රාෆ්ට් එක කෙටුම්පත් මොඩියුල්ස් ඒවා නියාමනය කිරීමට දැන් කටයුතු කරගෙන යනවා ඉදිරි කාලය තුළ. මේ පයිලට් ප්‍රොජෙක්ට්ස් කළා. ඊට පස්සේ තමයි අවසානයකට එන්නේ. ඊට පෙර ආතුව ගරු කවිරත් මැතිණිය කිව්වා වගේ උපදේශකාරක ස්වභාව ආංශිකාරක ස්වභාව පත් කළාම ඒකට ඊළඟට පුදු පුළුල් කතිකාවට භාජනය කළා තමයි අවසාන කෙටුම්පත. මොකද අපේ අතේ යමක් නැතුව අපිට අනිත් පැත්තක සාකච්ඡා කරන්න බෑ. ඒ නිසා ඒ කොටස දැන්ට කළා තිනවා. ඊළඟට උසස් පෙළ සඳහා වන ප්‍රතිසංස්කරණ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් කරන්නේ මේ COVID-19 නිසා 2021 වර්ෂවල අපිට නැවත ඒවා රීෂෙඩියුල් කරගන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපි ඒ මට්ටමට තාම ගිහිල්ලා නැහැ. ඒකේ අංශයට බාර දීලා තියෙනවා. දෙවෙනි ප්‍රශ්නේ පිළිතුර අධ්‍යාපන සංස්ථා කටයුතු සඳහා 2023 වසරේදී ආරම්භ කිරීමට නියමිතව තිබුණද දැනට තිබෙන තත්ත්වය නිසා 2024ට යම් ආකාරයක රීෂෙඩියුල් කරන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. ඒ අනුව කාල රාමුව වෙනස් කරලා තිනවා 2023 වර්ෂයේ 1-6-10 නියම ව්‍යාපෘතිය කරන 2024 තමයි ඒක අවසන් කරලා පටන් ගන්න වෙන්නේ. මේ ආදි වශයෙන් 2-7-11 2024 නියාමනය 2025 තමයි සාමාන්‍ය පෙළට එන්නේ. ඒතර 2027 තමයි උසස් පෙළට එන්නේ මේ කාල රාමුවේ ගියොත් අපි. 3-8-12 2025 නියාමනය 26 ක්‍රියාත්මක කිරීම අගෝස්තු දෙසැම්බර් තමයි සාමාන්‍ය පෙළ සහ උසස් පෙළට දින නියම කරන්න වෙන්නේ. 4-9-13 නියාමනය 2026 ක්‍රියාත්මක කිරීම 27 5 ශ්‍රේණිය නියාමනය 27 ක්‍රියාත්මක කිරීම 2028. ඊළඟ ප්‍රශ්නයේ පිළිතුර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති රාමුව දැනට සකස් කර ඇත. ඔන්ලිය පොලිසි ෆ්‍රේම්වර්ක්. ජාතික අධ්‍යාපන කොමිෂන් මගින් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති කෙටුපත සකස් කරගෙන යනු ලබන අතර එය අවසන් වීමෙන් පසු අධ්‍යාපන උපදේශක කාර්ය සභාවට ඉදිරිපත් කළ අදාළ පාර්ශ්වය දැනුවත් කර උපදේශක කාර්ය සභාවේ අනුමැතියෙන් පස්සේ එය ප්‍රතිපත්ති කෙටු ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාපටිපාටි අනුගමනය කිරීමට කටයුතු කරනු ලැබේ. ආයන්න දැනට අමාත්‍යංශය මගින් පාලනය කරනු ලබන ජාතික පාසල් 374 කි යෝජිත ජාතික පාසල් ව්‍යාපෘති කිසුන් ජාතික පාසල් නොමැති ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 125 සඳහා ප්‍රමුඛතාවය ලබා දී පළාත් අධ්‍යාපන කාර්යාලවල යෝජිත ඒකකයක් මගින් පාලනය අධීක්ෂණය හා සැලසුම් කිරීම සිදු කරනු ලැබේ. ඒ අමාත්‍යංශය හා පළාත් සභාව යන අංශ දෙක මගින්ම එකබද්ධව ක්‍රියාත්මක කිරීමට යෝජිතය. ගරු මන්ත්‍රීතුමනි, දැන් අපි කවුරුත් දන්නවා ජාතික පාසල් 374ක් අමාත්‍යංශයෙන් පාලනය වුණාට තව මේකට එකතු වෙන ඒවත් එක්ක අමාත්‍යංශයකින් මේ කටයුතු සියල්ල කරන්න පුළුවන් කමක් නැහැ, ප්‍රායෝගික නැහැ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා සෑම පළාතකම පළාත් අධ්‍යාපන කාර්යාලය, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකට දිනන ද්විත්ව කාර්යභාරයක්. ඒ කියන්නේ අමාත්‍යංශයේ කටයුතුත් පළාතේ කටයුතු. එතුමාට වගකීම් පවර්ලා ඊට යටින් තව අපි මැනේජ්මන්ට් ස්ට්‍රක්චර් එකක් හදනවා. ඒක තමයි යෝජනා කරලා තියෙන්නේ. ඒ කියන්නේ කලාප කාර්යාලයක ඉන්නවා නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක, පාලන සැලසුම් සංවර්ධන. ඒ විදිහේ ස්ට්‍රක්චර් එකක් හදලා අපි එතෙන්ට බාර දෙනවා මේ පළාතේ ජාතික පාසල් පිළිබඳව ඔය කිව්ව පාලනය සැලසුම් සහ සංවර්ධන. කලින් ඒවත් එක්කම. එතකොට අමාත්‍යංශයට එන්න අවශ්‍ය නැහැ, ඇපිල් එකට විතරයි එන්න ඕනේ. ළමුන්නත්වත් කිරීම ගුරුමාරුවෙන් පවා අපිට පළාත් මට්ටමින් කරන්න පුළුවන්කම තියෙනවා. මේ ඒකටනේ අපි 13 හැදුවේ. ඉතින් අපි ඒක ක්‍රියාත්මක කරනවා.
ගරු අමාත්‍යතුමනි, මගේ පළමු අතුරු ප්‍රශ්නය, ඔබතුමා දන්නවා අමාත්‍යතුමනි, දැන් දරුවෙක් විභාගයට වාඩි වුණාම ඒ ළමයා තව වතාවක් විභාගයට පෙනී ඉන්නවද නැද්ද කියන එක තීරණය වෙන්නේ කලින් වතාවේ විභාගයේදී ඒ දරුවා ලැබපු ප්‍රතිඵලයේ සාර්ථක අසාර්ථකභාවය මත. මේ ළමයාට තීරණයක් ගන්න බෑ මේ ප්‍රතිඵලය එන තෙක්. ඒ නිසා මේවර දැන් අපොස උසස් පෙළ විභාගයේ සාමාන්‍ය පෙළ විභාගයේ දෙකම පහුවෙලා පටන් ගත්තේ. I think තාමත් මං හිතන මේ විශේෂයෙන් උසස් පෙළ විභාගයේ දැන් සැලකිතු කාලයක් ගත වෙලා තිබුණා, ප්‍රතිඵල නිකුත් වෙලා නැහැ. දැන් උසස් පෙළ විභාගයේ ඔක්තෝබර් මාසේ පවත්වන්න සැලසුම් කරලා තියෙන බවට තොරතුරු තියෙනවා. දැන් මේ වෙනකොට ඒ සැරයක් විභාගය ලියපු ළමයින්ට මේ සඳහා සූදානම් වෙන්න ඉතුරු වෙලා තියෙන්නේ මාස 3ක් පැනි සුළු කාලයක්. මේ තීරණේ එයාලා තාම හරියට අරන් නැහැ. මම ඔබතුමාගෙන් අහන්නේ මේ උසස් පෙළ විභාගයේ සහ මේ අවසන් කරපු සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ කවදද? ඒ වගේම ඒ නැවත වතාවක් පෙනී සිටන අයට සාධාරණ කාලයක් ලැබෙන පරිදි විභාග දින සංශෝධනය කරනවද? එහෙම නැත්නම් උසස් පෙළ විභාගයට සැලසුම් කළ විදිහටම ඔක්තෝබර් මාසේ පවත්වනවද කියන කාරණාව.
ගරු කථානායකතුමනි, වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ ගරු මන්ත්‍රීතුමා. පමා වෙච්ච උසස් පෙළ විභාගය අපි අභියෝග කීපයක් මැද්දේ මේ වර්ෂයේ මුල කාර්තුවේදී පැවැත්වුවා. දැන් එහි උත්තරපත්‍ර සමීක්ෂණ කටයුතු අවසාන අදියරට ඇවිල්ලා තිනවා. ප්‍රායෝගික පරීක්ෂණ කරන්න තියෙන විෂයන් සඳහා දැන් දින නියම කිරීමට කටයුතු කරගෙන යනවා. ඒතර අපිට පුළුවන් දැන්ට යෝජනා කරලා තින්නේ අගෝස්තු මාසෙ තියන්න තිබිච්ච උසස් පෙළ විභාගයේ ඔක්තෝබර් මාසෙ පැවැත්වීමට. හැබැයි ඒ පිළිබඳවත් අපි දැන්ට සමීක්ෂණයක් කරන් යනවා. මේ වෙනකොට උසස් පෙළ විෂය නිර්දේශයේ පළාතෙන් පළාත කොයිතරම් ප්‍රමාණයක් විෂය නිර්දේශය ආවරණය කරලා තියෙනවද කියලා. උත්තරේ දීලා ඉවර කරන්න. ඔව්.
විෂය නිර්දේශය නිමා කරනවට වඩා
නැවත වතාවට විභාගයේ පෙනී සිටින්න කාලය මදිවීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙන දැන් විෂය නිර්දේශය නිම කරන්නේ පළවෙනි වතාවනේ ඒ කාලයේ ළමයින්ට ලැබෙනවද කියන එකයි මම අහන්නේ
නෑ ප්‍රශ්න දෙකම තියෙනවා ළමයින්ට ඔබතුමා අහපු ප්‍රශ්නේ තමයි පළවෙනි සැරේ පෙනී සිටපු දරුවෙක් නම් ඕ දෙකේ දෙවෙනි වතාව පෙනී සිටපු කෙනා ඊළඟ වතාව පෙනී සිටීම සඳහා සූදානම් වීමට කාලයක් අවශ්‍ය ප්‍රතිඵල නිකුත් වුණාන් පස්සේ එතකොට ප්‍රතිඵල නිකුත් වීමයි ඊළඟ විභාගයේ පැවැත්වීමයි අතර කාල පරාසය අඩු වුණොත් ඒගොල්ලන්ට තීන්දුව ගන්න බැරි වෙනවා ඒක එක ප්‍රශ්නයක් අපිට තියෙන අනිත් ප්‍රශ්නේ තමයි පළවෙනි වතාවට පෙනී සිට දරුවන්ට මේ තිබුණු තත්ත්වය තුළ කොවිඩ් 19ත් අනිකුත් ප්‍රශ්නත් එක්ක විෂය නිර්දේශය කොච්චරට ආවරණය වුණාද කියන ඒතෝ ඒ දෙක ඒ සිළුමු දරුවන්ට බලපානවා දැන්ට යෝජනා කරලා තියෙන ඔක්තෝබර් මාසයේ අපි සමීක්ෂණයත් ප්‍රතිඵල නිකුත් කිරීමක් කියන කාලය අරගෙන ඒ දෙක කාල පරාසය අඩු වෙන්න නොදී මේ ප්‍රමාණවත් කාලයක් දෙනවා දරුවන්ට තීන්දුව කරගන්න ඊළඟ වතාවට පෙනී ඉන්නාට පෙනී සිටීම සඳහා
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ දැන් නැවතත් මේ ප්‍රවාහන ගැටලු ආදී නිසා වෙන දැන් කොවිඩ් ව්‍යසනය නිසා අපට සිද්ධ වුණා මාර්ගගත ක්‍රමයට නැත්නම් ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපන කටයුතු ලබා දෙන්න දැනටත් විශ්වවිද්‍යාල සමහරක් ඒවා කලින් ඔබතුමා ප්‍රශ්නෙට උත්තර දෙද්දී භෞතිකව කරනවා කුවට සැලකිය යුතු පිරිසකට දැනටත් මාර්ගගත ක්‍රමයට තමයි අධ්‍යාපන කටයුතු කරගෙන යන්නේ දැන් අපට තිබ ලොකුම ගැටලුව තමයි මේ මේ මාර්ගගත ක්‍රමයට ඉගෙනීම් කරන්න අවශ්‍ය පහසුකම් ප්‍රමාණවත් තරම් තිබුණේ නැහැ සමහර ප්‍රදේශ ආවරණය වුණේම නැහැ. ඒ වෙනුවෙන් යම්කිසි වැඩපිළිවෙලක් මීට කලින් ක්‍රියාත්මක කරන්න සැලසුම් කරලා ක්‍රියාත්මක කරමින් තිබුණා. මම ඔබතුමාගෙන් අහන්නේ නැවත වතාවක් මේ මාර්ගගත ක්‍රමයට ළමින්ට ඉගෙනීම් කරන්න සිද්ධ වුණොත් මේ අවශ්‍ය අර වැඩපිළිවෙල දැන් යනවද? එහෙම නැත්නම් ඒක කොයි මට්ටමේ තියෙනවද? මේක ලබා දීමේ හැකියාවක් තියෙනවද කියන කාරණා.
මම හිතන්නේ මේ මාර්ගගත ක්‍රමයේ පිළිබඳව මම මේ පෙරේද සම්බන්ධ වෙච්ච සමුළු වෙනු ලෝකේ පළවෙනිම මට්ටමේ තියෙන ෆින්ලන්තය වැනි රටක පවා 60% මාර්ගගත අධ්‍යාපනය සාර්ථක වෙලා තියෙනවා. අපි වගේ රටවල තියෙන යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීමේ ප්‍රශ්න. ඉන්ටර්නෙට් ෆැසිලිටීස් තිබ්බත් එකවර ඔක්කොම හිර වෙනවා මේකේ ඇක්සස් එක ගන්න ගියාම. ඒ නිසා ෆයිබර් ඔප්ටික් දීම තමයි දැන්ට යෝජනා කරලා තියෙන්නේ. ඒක තාම මුල් අධ්‍යයනයේ තියෙන්නේ. ඒක නිසා අපේ රටවල් වලට ඒ තත්වයට එනකන් තව අවුරුද්දක් දෙකක් ගත වෙවි. ඒ තත්වයට එනකන් මාර්ගගත අධ්‍යාපනයට වඩා පන්ති කාමරයේ ඉගැන්වීම තමයි වඩාත් සාර්ථක ක්‍රමය. ඉතින් ඒක නිසා අපි බලාපොරොත්තු වෙන්නේ ප්‍රමාණවත් කාලය ලබා දීලා අපි විශ්වාසය තියන්නේ දැනට පන්ති කාමරයේ ඉගැන්වීම ක්‍රියාදාමය සාර්ථක කරගන්න. ඒ සඳහා තමයි කටයුතු කරන්නේ. නෑ ඉන්න ඔව් දැන් ගරු මන්ත්‍රීතුමනි මේ ප්‍රවාහන ගැටලු තියෙනවා. හැබැයි මේවා අපිට යම් යම් කාලවල ආවා. දැන් 1971 අපි පාස්සල් වෙන අවදියේ සාමාන්‍ය පෙළ විභාගයේ කල්නම් 88 89 90 අවුරුදු 3ක් විශ්වවිද්‍යාලවල පාඨමාලා කල් ගියා. ඒවා අභියෝග. හැබැයි ඒ අභියෝග තිබ්බට ඒවා අපි ජය අරගෙන යථා තත්ත්වයට ඇවිල්ලා තිනු. ඉතින් අපි සිළු දෙනාම උත්සාහ කරමු මේ සිළු දෙනාම අපි මේක තුල රඳවාගෙන මේවා අභියෝග වලට මුහුණ දීම තමයි අධ්‍යාපනයේ අවසාන ඉලක්කය. අභියෝග වලට මුහුණ දෙන්න බැරි නම් මේ අධ්‍යාපන ක්‍රමය පාත්වාගෙන ගියොත් ඔබතුමත් දන්නවා තවරු 10කදී මේ කිසිම දරුවෙකුට ජාත්‍යන්තර වශයෙන් අභියෝග වලට මුහුණ දෙන්න පුළුවන් කමක් නැහැ. STEM education එක අපි පටන් අරන්නේ නැහැ. මේ රිෆෝම් එකට ඒක හඳුන්වා දෙන්න අපි අවශ්‍ය වැඩපිළිවෙල කරන වෙනම යුනිට් එකක් දානවා. ඒ නිසා ලෝකයේ ශීඝ්‍රයෙන් වෙනස් වෙවි යන මෙන්න මොන අභියෝග තිබ්බත්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ලෝකෙට දින ප්‍රශ්න වලට වඩා අපේ ප්‍රශ්න අපි වැඩි කරගෙන තියෙනවා. ඉතින් ඒක නිසා ඒකත් එක්ක මේක යන්න වෙලා තියෙන නිසා අපි ඔය කියන කරුණු සැලකිල්ලට අරගෙන අපි ඊළඟ සති දින කීපය තුළ උපදෙස් යවන අර මම මුලින් කිව්වාගේ ප්‍රවාහන ප්‍රශ්න නිසා යම් ප්‍රමාදයක් වුණොත් ඒවට ඉඩකඩ දෙන්නයි කියන කාරණේ අපි දැනුවත් කරන විදුහල්පති
වරුන්ට.
ඒකිතාක් දුරට පන්ති කාමර අධ්‍යාපනයේ සාර්ථක කිරීම තමයි අපේ අපේක්ෂාව.
කාවින්ද ජයවර්ධන මන්ත්‍රීතුමා අග්‍රාමාත්‍යමග ඇසීමට absent. රෞෆකි මන්ත්‍රීතුමා absent. දෙවෙනි වටේ ඒත් නැහැ. විසියත දෙක යටතේ ප්‍රශ්නය සජිත් ප්‍රේමදාස මහත්තුමා දෙවෙනි වටේ ඇහුවා නැහැ. දෙවෙනි වටේ ඇහුවා නැහනේ කවුරුත් නැහැ උත්තර දුන්නේ නැහැ. ඒශාන් ජයවර්ධනගේ ප්‍රශ්නය ඇහුවෙත් නැහැ. රෞෆකි මහත්තුමාගේ ප්‍රශ්න
ගරු කතානායකතුමනි 27 දෙක ප්‍රශ්නයට පෙර මට පොඩි අවස්ථාවක් ලබා දෙන්න ඔබතුමාගේත් මේ සභාවේ අවධානය යොමු කරන්න විශේෂයෙන්ම ඊයේ දවසේ අපි විදුලි බල ශේෂ්ත්‍රයේ උපදේශක කාරක සභාවටත් ගිහිල්ලා විශාල මන්ත්‍රී කණ්ඩායමක් මා ඇතුළුව කරුණු කාරණා පෙන්වලා දුන්නා. හෙට දිනේ විදුලි බල පනතේ සංශෝධනයක් ගෙනෙන්නට යනවා. ඒ තුලින් ඒ සංශෝධනය හරහා විදුලි බල ශේෂ්ත්‍රයේ විශේෂයෙන්ම පුනර්ජනනීය බලශක්ති ශේෂ්ත්‍රය තුළ තරඟකාරීත්වය වෙනුවට unsolicited proposals වැඩපිළිවෙල, ඒ කියන්නේ competitive tendering ප්‍රසම්පාදන ක්‍රමවේදය වෙනුවට unsolicited proposals හරහා ක්‍රියාත්මක වීම තුළ මේ රටේ රටටත් ජනතාවටත් පාරිභෝගිකයටත් අඩු මුදලකට පුනර්ජනනීය බලශක්තිය භුක්ති විඳීමේ අයිතිය අහිමිවීම පිළිබඳව අපි බොහෝ ලෙස කරුණු දැක්වුවා. ගරු අමාත්‍යවරයාත් ඒ කරුණු දැක්වීමට අපිට අවස්ථාව ලබා දුන්නා. නමුත් ගරු කථානායකතුමනි, අපිට අහන්නට තිබෙන ආකාරයට අද මැදියම් රැයේ සිට යම්කිසි බරපතල වෘත්ති සමිති ක්‍රියාමාර්ගයක් ගන්නට තීන්දුව කළා තියෙනවා විදුලි බල ශේෂ්ත්‍රයේ ඒ රාජ්‍ය නිලධාරීන්, විදුලි බල මණ්ඩලයේ නිලධාරීන්. මේ තත්ත්වය තුළ මම හිතන රටේ ජනතාව බරපතල අපහසුතාවයකට ලක් වෙනවා කියන එක නිසැකයි. ඒ කෙසේ වෙතත් යහපත් රාජ්‍ය පාලනයක් තුළ යම්කිසි සංශෝධනයක් ගෙන එනවා නම් මේ තරඟකාරීත්වය ඉවත් කරලා unsolicited proposals වලට, තනි ඒක පුද්ගල යෝජනාවලට වැඩි මුදලකට අපේ රටේ පුනර්ජනනීය බලශක්තිය පාවා දෙන්න, විශේෂයෙන්ම සුළං බලශක්තිය හරහා අපේ රටට මේ තියෙන එක ස්වභාවික සම්පතක්. ඒක අපේ රටටයි ති සම්පතක්. නමුත් අපිටම සිද්ධ වෙනවා යම් යම් ගිවිසුම් තුළ අපිටම මිලදී ගන්න රුපියල් වලින් නෙවෙයි ඩොලර් වලින් තියෙන මුදලටත් වැඩිය දෙගුණයකටත් වැඩි වෙලා. ඒ වගේ තත්ත්වයක් තුළ ඒ සිදුවෙන්නේ මහා ජාතික අපරාධයක් කියන එක මම මේ අවස්ථාවේ කියන්නට ඕන. ඒ නිසා මගේ මේ 27 ප්‍රශ්නෙන් පස්සේ මම ඉල්ලීමක් කරනවා විදුලි බල ගරු අපතිතුමත් ඉන්න නිසා එතුමාට මේකට පොඩ්ඩක් මැදිහත් වෙලා මම පොඩි ඉල්ලීමක් කරනවා. තීන්දුව තීරණයක් ගන්න එක අපි කරමු. මේ හෙට දවසේ ක්‍රියාවලිය මදක් පසුවට දමලා නැවතත්තරක් ස්ටේක් හෝල්ඩර්ස්ලා එක්ක පාර්ශවකරුවන් එක්ක කතා කරලා සාකච්ඡා කරලා මොකක් හරි මැද තැනකට ඇවිල්ලා මේක මේ සංශෝධනය ගැන කටයුතු කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. මොකද මම පැහැදිලිවම කියන්නට ඕන මේක නැවත නැවතත් ගරු කථානායකතුමනි, තරඟකාරී ක්‍රමවේදය බැහැර කරලා ඒක පුද්ගල යෝජනාවලට unsolicited proposals වලට තැන ලබා දෙනවා කියන්නේ අඩු මුදලකට අඩු වියදමකට රටට ලාභයක් වෙන ආකාරයට විදුලි ජනන පද්ධතිය නිර්මාණය වීම අවහිර වෙනවා කියන එක තමයි අපේ කාරුණික මතය.
ගරු ඇමතුමා උත්තරයක් දෙනවා නම් දෙන්න ඉක්මනට.
ගරු කථානායකතුමනි, විපක්ෂ නායකතුමාට ස්තුතිවන්ත වෙනවා මෙය මතු කිරීම පිළිබඳව. මම හිතන්නේ එතුමාට තොරතුරු ලබා දීපු බොහෝ දෙනෙක් විශේෂයෙන්ම මේ පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවහිරතාවයන් පහුගිය කාලේ පුරාම කර කණ්ඩායම් විසින් තමයි එතුමාට තොරතුරු ලබා දීලා තියෙන්නේ කියන එක මට වැටහෙන්නේ. කිසිම ලෙසකින් ගරු කථානායකතුමනි, මේ පනත් සංශෝධනය කිරීම තුළින් තරඟකාරීත්වයක් අහිමි වෙන්නේ නැහැ. පළවෙනි දේ තමයි මේක සුනිත්‍ය බලශක්ති අධිකාරියේ දැනට ඔවුන්ට තිබෙන බලය යටතේ. ඔවුන්ට තිබෙන බලය යටතේ ඔවුන්ට බලපත්‍ර ලබා දීමෙන් අනතුරුව මේ කටයුත්ත කඩිනමින් සිදු කිරීම සඳහා අවස්ථාවක් උදා කිරීම පමණයි මේ අපි යෝජනා කරලා තිබෙන සංශෝධනය තුළින් සිදු කරන්නේ. ඒ වගේම වැරදි මතයක් ගිහිලා තියෙනවා මේක විවිධ සමාගම් වලට, විවිධ ආයෝජකයන්ට, ඔවුන්ට අවශ්‍ය මිල ගණන් වලට එකඟ වෙමින් මේ කටයුතු කරන්න සිදු වෙනවා කියලා. ගරු කථානායකතුමනි, මේ සංශෝධනයෙන් පස්සෙත් මිල ගණන් වල තීන්දුව කිරීමේ බලය තියෙන්නේ විදුලි බල මණ්ඩලයට. ඒ විදුලි බල මණ්ඩලයට ඔවුන්ට තියෙන සූත්‍රයක් තියෙනවා, මිල සූත්‍රයක් තියෙනවා. ඒ මිල සූත්‍රය පාවිච්චි කිරීම තියෙන විදුලි බල මණ්ඩලයේ සහ අමාත්‍යංශයේ සහ සුනිත්‍ය බල ශක්ති අධිකාරියේ නිලධාරින්ට මේ කමිටුවක් තියෙනවා. මේකේ මේ ටැරිෆ් රේට් පිළිබඳව මේ ඔවුන් එක්ක සාකච්ඡා කරන්න මේක මේ අපිට තීන්දුව කරන්න බෑ රජයකට හෝ කැබිනට් මණ්ඩලයට මෙන්න මේ මිල ගණන් අනුව තමයි අපි මිලදී ගන්න කියන එක. ඒ නිසා මේ වැරදි මතයක් සමාජගත කරලා තියෙනවා. මේ සංශෝධනයේ තුලින් කරන්නේ පහුගිය කාලේ පුරාම මේ රටේ පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘති උදාහරණයක් ඇටට ගත්තොත් එම ආයෝජක ඉන්නවා ආයෝජනට ඉඩම් තියෙනවා Tamanta අයිති ඉඩමටවත් Tamange ආයෝජනය කරලා පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නොදෙන මේ තියෙන නෛතික බාධා විවත් කිරීමේ කටයුත්ත පමණයි ගරු කථානායකතුමනි මේකේ කරන්නේ. ගරු කථානායකතුමනි අපි මේ පනත ගෙනේම අපි හෙට දවසේ අනිවාර්යයෙන්ම අපි කරනවා මේ සභාවට. අපි යෝජනා සාකච්ඡා කරන්න සූදානම්. අද විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ යම් පිරිස ඉදසක් ඉල්ලීමක් කළ සාකච්ඡාවකට මම කොහොමද සාකච්ඡාවට එන්න කියලා මේ පිරිස එක දිගින් දිගටම අපි සාකච්ඡා කරා. මේ පිළිබඳව කතිකාව ඇති වෙන්නේ 2013 අගෝස්තු මාසයේ 6 වෙනිදා ඉඳලා. මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ඔබතුමන්ලා ආණ්ඩු පක්ෂයේ ඉන්නෙද්දිත් මේ යෝජනාව ගේන්න උත්සාහ කරා. හැබැයි ඒ අවස්ථාවෙත් විදුලි බල මණ්ඩලයේ එක්තරා සීමිත කොටසක්. මම කියන්නේ අද විපක්ෂ නායකතුමා කියන විදුලි බල මණ්ඩලයේ ඉන්න සියලුම සේවකයන් මේකට විරුද්ධයි කියලා. නෑ සියලුම සේවකයන් විරුද්ධ නෑ. මේකේ විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරෝ කීප දෙනෙක් පමණයි මේකට විරුද්ධ. අද අපිට දැනුවත් කරනවා මේ ඩීසල් බලාගාර වෙනුවෙන් පෙනී ඉන්න පහුගිය කාලේ මේ පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න නොදීපු. ඒ නිසා මම කැබිනට් අමතිවරයා හැටියට ගරු කථානායකතුමනි තීන්දුවක් ගත්තා. විදුලි බල මණ්ඩලයේ පසුගිය සතියේ මගෙන් ඉල්ලීමක් කරා 300කින් විදුලි බිල වැඩි කරන්න කියලා. ඇයි විදුලි උත්පාදන වියදම රුපියල් බිලියන 756යි අපිට ලැබෙන්නේ රුපියල් බිලියන 250යි. රුපියල් බිලියන 500ක් තියෙනවා හිඟයක්. හැබැයි වැඩිපුර මුදලක් කියන්නේ මොනවටද? මේ ඩීසල් බලාගාර වලට ඉන්ධන මිල දී ගැනීම සඳහා යන මුදලත් මේ නිලධාරින්ගේ වැටුප් වලට යන වියදම් හැම අවුරුදු 3කට සැරයක්ම නිලධාරින්ගේ වැටුප 125කින් වැඩි වෙනවා 125කින්. එතකොට මේ වැඩි වෙන වැටුප් වලට ගෙවන්න ඕන මේ ඉන්ධන බිල ජනතා මත දාලාද? නෑ ජනතා මත දාලා නෙමෙයි. මම පැහැදිලිව කියනවා එවැනි යෝජනාවක් කැබිනට් මණ්ඩලයට මම ගේන්න කටයුතු කරන්නේ නෑ කියලා. අද සූදානම් නැත්තම් විදුලි බල මණ්ඩලයේ ඉන්න නිලධාරීන් විදුලි බල මණ්ඩලයේ ඉන්න නිලධාරීන් සූදානම් වෙන්න ඕන උත්පාදන වියදම අඩු කරන්න. අද උත්පාදන වියදම අඩු කරන්න පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘතිය අවහිර කරලා තමන්ගේ වැටුප් වැඩි කර ගැනීම වෙනුවෙන් තමන්ගේ වැටුප් ගෙවා ගැනීම වෙනුවෙන් ජනතාව මත ඒ ගාස්තු සංශෝධනය කළ දාන්න හදනවා නම් ඒකට කිසිසේත්ම මම ඇමතිරය හැටියට කටයුතු කරන්න ඉඩ දෙන්නේ නැහැ කියන එක අපි කියනවා. ඒ නිසා ගරු කථානායකතුමනි අපි ඔබතුමන්ලගෙන් ඉල්ලනවා ඔබතුමන්ලා විරුද්ධ නොවන විරුද්ධ වෙන හැට පළත ගෙනාවම. ඒතර මේ රටේ ජනතාවට තීන්දුව කරන්න පුළුවන් මේ රටේ විදුලි බලය පිළිබඳ අර්බුදයක් තියෙන වෙලාවේ මේ අරබුදයට විසඳුම් ගේන්න රජයක් හැටියට කටයුතු කරන වෙලාවේ කවුද මේවට අවහිර කරන්න කියලා. පහුගිය කාලවල ගෙනාපු නොරොච්චෝලේ බලාගාර වෙන්න පුළුවන්. ඒ හැම බලාගාරයක්ම ගෙනාවේ මේ කම්පිටිටිව් රේට්ස් ගැන මේ තීන්දුව ගත්තේ විදුලි බල මණ්ඩලයේ නියෝජිතයෝ. දැන් ගරු කථානායකතුමනි අතුරුලලී රතනහාමුදුර අහලා තිබුණා ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ කියනවා එක තැනක මම ඔබට කියන්නම් ඩීසල් බලාගාර වෙනුවෙන් ගෙවන මුදල් ටික. අද උත්පාදන වියදම අද ලක්විජය බලාගාරයේ රුපියල් 41.80යි සෝජිත් කැලන්දිස් බලාගාරයේ රුපියල් 84.80යි සබගස්කන්ද බී බලාගාරයේ එක යුනිට් එකක් වෙනුවෙන් 61.56යි සබගස්කන්ද ඒ බලාගාරයේ එක යුනිට් එකක් වෙනුවෙන් 66.42යි බත්තල මත ඉදිකල බලාගාරය සඳහා වාජ්‍යක 160 රුපියල් 62.14යි උතුරු ජනනි විදුලි බලාගාරයේ උත්පාදන වියදම රුපියල් 65.52යි වෙස්කෝස් විදුලි බලාගාරයේ උත්පාදන වියදම එක ඒකකයකට රුපියල් 68.20යි කැලණි 30 කම්බයින් සයිකල් එකේ උත්පාදන වියදම එක ඒකකයකට රුපියල් 98.40යි කැලණි 30 GT7 එකේ උත්පාදන වියදම එක ඒකකයකට රුපියල් 137.60යි හදිසි අවස්ථාවකදී ගත්තේ වට තියෙනවා රුපියල් 110ක් ගෙවනවා ඒකකයකට කැලණි 30 ෆ්‍රේම් VGT එකේ රුපියල් 182.80යි එක ඒකකයකට උත්පාදන වියදම අද පුනර්ජනීය බලශක්තිය වෙනුවෙන් උත්පාදන වියදම කීයද? රුපියල් 16.80යි. රුපියල් 16.80 දෙන්න එපා කියලා කියන්නේ. අද සෝලා වෙනුවෙන් කීයද? රුපියල් 22.50යි. 22.50යි පා කියලාද කියන්නේ. අද හයිඩ්‍රෝ වලින් කීයද? රුපියල් 4.37යි. ඒක දෙපා කියලා කියන්නේ ඔබතුමන්ලා. රුපියල් 180ක් දෙන්න කියලා කියන්නේ ඔබතුමන්ලා මේකටද? එනිසා ඔබතුමන්ලා පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘති අවහිර කරන්න කටයුතු කරන්න එපා. මේක කිසිසේත්ම සුනිත්‍ය බලශක්ති අධිකාරියේ තියෙන පනත මගහැරලා කිසි දෙයක් කරන්නේ නැහැ. ඒ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ පනතේ තියෙනවා යම්කිසි පුරවැසියෙක්ට ඒ ඔවුන්ට ඒ සම්පත තියෙනවා නම් විභවයේ තියෙනවා නම් සූර්යාලෝකෙ වෙන්න පුළුවන් සුළං වෙන්න පුළුවන් ඒ විභවයේ වෙනුවෙන් ඔවුන්ට අයිතියක් තියෙනවා නම් ඉඩමේ අයිතිය තියෙනවා නම් ඉඩම ලබා ගැනීමට පුළුවන්කම තියෙනවා නම් බලපත්‍රය ලබා දිය යුතුයි ප්‍රොවිෂනල් අප්‍රූවල් එක දීලා අවුරුද්දක් යනකොට තමයි එනර්ජි පර්මිට් එක දෙන්නේ එනර්ජි පර්මිට් එක දුන්නට පස්සේ තමයි සීබී එක ඇතුළු කණ්ඩායම් විසින් තීරණය කළ යුත්තේ ඒක අපි තීන්දුව කරන්නේ ඔබතුමා මේ අමාත්‍යංශයෙන් ගත්තත් ඔබතුමා මේ පැත්තට ආවත් කවුරු මේ අමාත්‍යංශයෙන් ගත්තත් ඇමතිවරයාට තීන්දුව කරන්න බෑ මිලකණක් මිලකණන් තවමත් තීන්දුව කරන්නේ පහුගිය කාලේ මේ බලාගාරවල මිලකණන් තීන්දුව කරපු නිලධාරීන්ම තමයි තීන්දුව කරන්න වෙන්නේ ඒ නිසා ඔවුන් තීන්දුව කරොත් දෙන්න ඕන කියලා ඩොලර් වලින් ඊට වැඩි ගණක් ඒක නිලධාරින්ගේ වැඩක් හැබැයි නිලධාරින්ම තමයි තීන්දුව කරන්න ඕන මොකද කැම්පිටිටිව් ප්‍රයිස් එක කියන එක මේකට බේස් ප්‍රයිස් එකක් තියෙනවා ටෙන්ඩර් ක්‍රමයේ යටතේ පහුගිය කාලේ ආදේශ කරලා තිබුණු වියදමක් තියෙනවා නම් අන්න ඒක තමයි බේස් ප්‍රයිස් එකට ගන්න. ඒ නිසා මම ගෞරවයෙන් ඉල්ලනවා මේ වෘත්තීය සමිති සියල්ලම මේකට මැදිහත් වෙලා නැහැ ගරු කතානායකතුමනි. මට අද උදේ ඉඳලා වෘත්තීය සමිති සියලු දෙනා කතා කරා. එක්තරා වෘත්තීය සමිති කණ්ඩායමක් ඉන්නවා. ඊයේ දවසේ මම පාර්ලිමේන්තුවේ සභාගත කරා නොවැම්බර් මාසේ 29 වෙනිදා දෙසැම්බර් 3 වෙනිදා මේ රටේ හිතාමතා විදුලිය බිඳ දැමූ කණ්ඩායම කවුද කියලා. ඒ කණ්ඩායමම තමයි අද දවසේ එක්තරා කණ්ඩායමක් මෙහෙවගෙන මේක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හදේ කරන්නේ. මේක දේශපාලන මුහුණක් ගන්න දෙන්න එපා ගරු විපක්ෂ නායකතුමනි. දේශපාලන මුහුණක් ගන්න දෙන්න එපා. මේ තත්ත්වය අපි වෙනස් කළ යුතුයි. ඔබතුමාලම දන්නවා. මේ අද ඊයේ උපදේශක කාර්ය සභාවට ඇවිල්ලා කතා කරපු උදේ ගම්මන්පිල ඇමතුමා කියනවා දැන් මේක ගෙහෙන්න එපා කියලා. හැබැයි එතුමාගේ ගෙදර නිවස සෝලායකට මාස 6ක් ගියා මේ විදුලි බල මණ්ඩලයෙන්ම කනෙක්ෂන් එක ගන්න. මේ එදා කතා කරපු මේ ඇමතිවරු මේ වෙනුවෙන් කතා කරේ වෙනස් කරන්න කියලා. ඒ නිසා මම පැහැදිලිව කියනවා හෙට දවසේ මේ පනත අපි ගේන්න ඕන. පනත ගෙනල්ලා ඔබතුමෝලා විරුද්ධ වෙනවා නම් ඒකට විරුද්ධ වෙන්න. එතනින් එහාට අපිට කටයුතු කරන්න වෙන්නේ හෙමත් දීර්ඝ කාලීනව ඩීසල් බලාගාර සහ ගල්ලංගුරු බලාගාරත් එක්ක. ගල්ලංගුරු බලාගාරවල වියදමත් අද කරු කතානායකතුමනි රුපියල් 47 දක්වා ඒකකේ ගිහිලා තියෙනවා. ලබන අවුරුද්දේ ගල්ලංගුරු ටික ගන්න විතරක් ඩොලර් මිලියන 800ක් අවශ්‍යයි. ඔබතුමෝලා කතා කරනවා ඩොලර් එලියටයි කියලා. හැබැයි දැනටත් අපි ඩොලර් මිලියන 100ක් හැම මාසෙම ඉන්ධන වලට එලියට යනවා. ඒ කියන්නේ ඩොලර් බිලියන 1.2ක් දැන් යනවා. මේ සුළං විදුලි බලාගාර එනකට කිය දෙන්නේ ඩොලර් බිලියන 200ක් එලියට යනකල් ඩොලර් බිලියන 1200ක් එලියට යනකද අපි බලන්න ඕන. ඒ නිසා මම දන්නේ මොන ආකාරයට දුපතෝන්නාසල මේ ගණන් හදලා තියෙන්නේ කියලා. මේ කරන ආයෝජනේ මේ රටේ අවස්ථාව විතරක් නෙමෙයි. අපි රටේ අවස්ථාවට වැඩි අතිරික්ත අවස්ථාවේ කරලා මම විශ්වාස කරනවා අනිවාර්යයෙන්ම අපි ඉන්දියාවත් එක්ක ග්‍රිඩ් එක අපි කනෙක්ට් කළ යුතුයි කියන එක. ඒ නිසා එහෙම කරොත් විතරයි අපිට විදුලිය අපිට අපනයනය කරන තත්ත්වෙට පත් වෙන්න පුළුවන්. ඒ නිසා මේක අවහිර කරන්න යන්න එපා. මේ සඳහා ඔබතුමන්වහන්සේලාගේ යෝජනා තියෙනවා නම් කාර්යක සභා අවස්ථාව ඉදිරිපත් කරන්න. ඒ යෝජනා වලට අපි අහුම්කන් දෙන්න සූදානම්. නමුත් මේ විදුලි බල මණ්ඩලයේ මාෆියා ක්‍රියාත්මක කරන නිලධාරී දෙන්න 3 දෙනෙක් එකට එකතුලා මේක මුළු රටක් හේතු කරන් දෙන්න එපා. අද වුන් කියලා තියෙනවා රට බ්ලැක් අවුට් කරනවා කියලා. රට බ්ලැක් අවුට් කරනවා කියලා කියන්නේ මොන වගේ ත්‍රස්තවාදී කණ්ඩායමද කියන්නේ රටේ මිනිස්සුන්ට තියෙන මූලික අයිතිය විදුලි බලය පිළිබඳ තියෙන අයිතිය ලියුම් වල තියෙන පවර් ප්ලාන්ට්ස් වලින් අයින් වෙනවා මේක අපි ඉවත් වෙනවා මුළු රටම බ්ලැක් අවුට් කරනවා කියලා මේ පාර්ලිමේන්තුවේ ඉන්න ඔබතුමන්වහන්සේලා අපි ගුටි අපි බැනුම් අහන ජනතාවගෙන් අවශ්‍ය තීන්දුව ගන්නේ නැහැ කියලා මේ අවශ්‍ය තීන්දුව ගත්තේ නැත්නම් නැවත වතාවක් අපේ ගෙවල් නැවත වතාවක් ගිනි තබන තත්ත්වයට ජනතාවපත් වෙනවා ඒ නිසා අපි නිවැරදි තීන්දුව ගත යුතුයි ඒ නිවැරදි තීන්දුව වෙනුවෙන් ඔබතුමන්වහන්සේලා එකතු වෙන්න සියලු දෙනා මම දන්නවා 70%ක පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘති වෙනින් අත උස්සපු සියලු දෙනා හැම වෙලාවෙම කියන්නේ ඇයි සූර්යාලෝකයේ මත යන්න දෙන්නේ නැත්තේ සෝලායකට ඇයි යන්න දෙන්නේ නැත්තේ අපි මේ පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘති කියලා හැබැයි ඒකට අවශ්‍ය සංශෝධන ටික ගෙනාවට පස්සේ වෘත්තීය සමිති බිත්තියට හේතු කළා කියනවා නෑ හෙට ගේන්න එපා ලබන සතියේ ගේන්න කියලා මේක ලබන සතියේ ගේනකට ආයසරයක් කියයි ලබන සතියේ නෙමෙයි ඊළඟ සතියේ ගේන්න කියලා ඒ නිසා ඔබතුමන්වහන්සේලා විරුද්ධ වෙනවා ඔබතුමන්වහන්සේලාගේ අයිතියක් නමුත් මම වගකීමෙන් කියනවා ඇමතිවරයා හැටියට මේක කිසිම ආකාරයක විනත් විකල්ප ක්‍රියාමාර්ග ගැනීම වෙන්නේ නෙවෙයි සුනිත් බලශක්ති අධිකාරියේ ඔවුන්ගේ දැන් තියෙන පනත යටතේ ඔවුන් දබා දෙන බලපත්‍ර වලින් ක්‍රියාත්මක කරන්න දෙන්නේ එහෙම අවශ්‍ය නැත්නම් සුනිත් බලශක්ති අධිකාරියත් වහලා දාන්න කිසිම තේරුමක් නැහැ මේ
කාරු කතානායකතුමනි මෙතන මම සූදානම් නැහැ මේ අවුරුදු දෙකමාරක් තිස්සේ යම් කිසි කාරණාවක් ගැන කරුණු ඉදිරිපත් කරනකොට ඒක විකෘති කරලා ඒක උඩු යටිකුරු කරලා මාධ්‍ය භාවිතා කරලා රටට වැරදි පණිවිඩයක් ලබා දෙනවට මම නම් ඒකට කැමති නැහැ. ගරු කතානායකතුමනි 100 ලක්ෂ වාරයක් පුනර්ජනනීය බලශක්තියට අපි එකඟයි. 100 ලක්ෂ වාරයක් 10 ලක්ෂ වාරයක් එකඟයි. අපි සූදානම් නැහැ ඩීසල් මාෆියාවට විදුලි බල ක්ෂේත්‍රයේ ඩොමිනේට් කරන්න. ඒක නෙමෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. දැන් බලන්න ලස්සනට මේ මේ කතාව හරවනවා අපි පුනර්ජනනීය බල ශක්තියට විරුද්ධයි කියලා. නෑ ගරු කතානායක නෝ පඩකින්දකෝ.
27 ප්‍රශ්නෙට ගියා නම් කාලය යුතු
වෙන්නේ. මේ සුලම් බල ශක්තිය මේ අපේ රටේ සම්පතක්. මේ සුලම් බල ශක්තියේ ආයෝජනය කරපු දේශීය ආයෝජකයෝ ඒගොල්ලෝ ගෙවන රුපියල් වලින් යම්
මුදලක්
විදේශීය සමාගම් වලට අපේ රටේ සුලම් බල ශක්තිය තුට්ටු දෙකට දෙන්න යනවා. අපිට සිද්ධ වෙනවා දෙගුණයක් ඩොලර් වලින් අපිටම සල්ලි දීලා.
ඒක
හරිද? අනිත් එක ගරු කතානායකතුමනි, ගම්මන්පිල මැතිතුමාගේ ගෙදරට විදුලිය ලබා දෙන්න
ගන්න
සෝලා කනෙක්ෂන් එකට
හදවන්න එපා.
අම්මන්පිල මැතිතුමාගේ ගෙදරට සෝලා කනෙක්ෂන් එක දෙන්නට මාස 6ක් ගතුනයි කියලා මේ ජාතික ප්‍රතිපත්ති තීමය තීන්දු ගන්නවා.
27 ප්‍රශ්නේ.
ඒ එහෙම තීන්දු ගන්නේ නැහනේ. ඉතින් ගරු කතානායකතුමනි නෑ පොඩකින්ද. මෙතන ලොකු විකෘතියක් කරා මේ අපි ඩීසල් මාෆියාවේ කොටස්
කරුවන් නෑ සභාවගෙන් යන්න බැරි වෙනවා.
ඩීසල් මාෆියාවට කිසිසේත්ම කඳ නෑ. මම කියන්නේ ගරු කතානායකතුමනි. මම කියන්නේ ගරු නෑ ගරු කතානායකතුමනි. මේ සෙක්ෂන් 43 එක එමෙන් කරන එකෙන් මොකක්ද වෙන්නේ? ඒකෙන් වෙන්නේ තරඟකාරීත්වය නැති වෙනවා.
එමෙතුමාට උත්තර දෙන්න.
තරඟකාරීත්වය නැති වුනහම තරඟකාරීත්වය නැති වුනහම අඩු මුදලක ලබා ගන්න පුළුවන් දෙයට අර පුද්ගලයාට අර කණ්ඩායමකට තීන්දුව කරන්න පුළුවන් ගාන වැඩි කරන්න.
ඒකටයි නතර කරන්න. ඕකටයි නතර කරන්න. විවාදෙ දි ගන්න ওই ටික. ඔව් වගේ එමෙතුමා.
මේ වැඩ කටයුතු ආරම්භ කරොත් මට පුළුවන් මේ කතාව කරන්න.
මේ සහයෝගය දෙන්නේ නැහැ නේ විපක්ෂ නායකතුමා. හරි ඔබතුමා දැන් ප්‍රශ්නකින් 27
දෙක කියන්න ප්‍රශ්න. ගරු කතානායකතුමනි, මෙතෙක් සහලින් ස්වයංපෝෂිතව පැවති අප රට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විසින් එක් රැයකින් රසායනික පොහොර තහනම් කිරීමට ගත් එක් අමනෝඥ තීන්දුවක් නිසා සහ මුලින්ම බිඳ වැටුණා. මෙම තීරණය අද වන විට උග්‍ර සහල් නිල ඉහළ යාමකට පමණක් නොව ආහාර අර්බුදයකටද පාර කපා තිබෙන. එතැනින් නොනවතී ඉදිරියේදී ජනගහනයෙන් 3-1 පමණ පිරිසක් මන්ද පෝෂණයට ලක්විය හැකි බවටද තොරතුරු වාර්තා වෙනවා. සීලු දෙනාට ආහාර වේල් 2 පමණක් සීමා වීමට සිදුවිය හැකි බවට වත්මන් අග්‍රාමාත්‍යවරයාද පවසා තිබෙන. අධිවේගෙන් ඉහළ යන භාණ්ඩ බිල නිසා මිනිසුන්ගේ ආහාර වේලක ඇති ප්‍රෝටීන් ප්‍රමාණයද ක්‍රමයෙන් අඩු වෙන. මේ සඳහා වගක විය යුතු සහ වග විය යුතු පිරිස් තම තීරණ වැරදි බව පවසමින් ජනතාවගෙන් සමාව අයද සිටියද වරද නිවැරදි කිරීමට එය ප්‍රමාණවත් වන්නේ නැහැ. සිය ජීවනෝපාය වශයෙන් ගොවිතැන් සිදු කළ පිරිස්වලට ගොවිතැන් සිදු කිරීමට නොහැකි තත්ත්වයකට පත්කොට වෙනත් රැකියාවන්හි නියුතව සිටින මිනිසුන්ට සිය අවශ්‍යතාවය වෙනුවෙන් වගාවේ නිරත වන ලෙසට ඉල්ලීම් කිරීම දැන් ආණ්ඩුවේ එකම විසඳුම බව පේන. ගරු කතානායකතුමනි, කෙසේ හෝ ඉදිරි කාලයේදී ජනතාවගේ කුසගින්න නිවාලීම සඳහා ආහාර සැපයුම් ජාල ශක්තිමත් කිරීමට කඩිනමින් ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. මේ රටේ වගා සංග්‍රාමය දියත් කිරීම සඳහා සමගි ජන බලවේගයත් සමගි ජන සන්ධානයත් අපිත් හැම පාර්ශ්වයක් එක්කම එකහු වෙලා ඒට සහයෝගය ලබා දෙන්නට අපි කටයුතු කරනවා. ඒ පිළිබඳව බොහොම පැහැදිලිව මේ සභාවේ කියන්න කැමතියි. ඒ අනුව මේ ජාතික වැදගත්කමකින් යුතු ගැටලුවක් වශයෙන් සලකා පහත සඳහන් ප්‍රශ්නවලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීමෙන් පැහැදිලි කිරීම රජෙන් බලාපොරොත්තු වෙනවා. ගරු කතානායකතුමනි, මම අවධාරණය කර සිටිනවා මේ ප්‍රශ්නවලට අපිට උත්තර අවශ්‍යයි. පසුගිය මහකන්නේ 2021-22 වීවගාවෙන් ලැබුණු සැබෑ අස්වැන්න කොපමණද? එය ඊට පෙර මහකන්නේ 2020-21 සාපේක්ෂව කොපමණ ප්‍රතිශතයක අඩුවීමක්ද නැතහොත් වැඩිවීමක්ද? දෙවෙනි ප්‍රශ්නය, 2022 යලකන්නේ වගා කිරීමට අපේක්ෂිත භූමි ප්‍රමාණය කොපමණද? මේ වන විට වගාව ආරම්භ කර ඇති භූමි ප්‍රමාණය කොපමණද? තුන්වෙනි ප්‍රශ්නය, මෙම යලකන්නේ සඳහා අපේක්ෂිත යූරියා, TSP, MOP පොහොර ප්‍රමාණයන් කවරේද? ඒවායින් මේ වන විට රට තුළ තිබෙන පොහොර තොග ප්‍රමාණය කොපමණද? හතරවෙනි ප්‍රශ්නය, 2021 නොවැම්බර් මාසේ රසායනික පොහොර සහ අනිකුත් කෘෂි රසායනික ද්‍රව්‍ය සම්බන්ධයෙන් තිබූ තහනම ඉවත් කළද මේ දක්වා යලකන්නේට අවශ්‍ය රසායනික පොහොර සහ යෙදවුම් ප්‍රමාණාත්මකව ආනයනය නොකිරීමට හේතුව කුමක්? ඒ කියන්නේ 2021 නොවැම්බර් වල ඉඳලම තහනම ඉවත් වුණත් ආනයනය කරේ නැහැ. මොකද ඒකට හේතුව? ඉන්දියානු ණය වැඩසටහන යටතේ ලැබෙනවා යයි පැවසෙන යූරියා මෙට්‍රික් ටොන් 65000 ලැබෙන නිශ්චිත දිනය කවරේ? යලකන්නේ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පුරෝකථනය කර තිබෙන අස්වනු ප්‍රමාණය කොපමණ? දැනට රටේ පවතින වී සහ සහල් තොග ප්‍රමාණයන් කවරේ? එම ප්‍රමාණයන් රටේ සහල් අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා කොපමණ කාලයකට ප්‍රමාණවත්? රටේ සාමාන්‍ය පාරිභෝජනයට සහල් ප්‍රමාණවත් නොවන්නේ නම් එම හිඟ සහල් ප්‍රමාණය කොපමණද? එම හිඟය පියවා ගැනීමට ගන්නා පියවර හා සැලසුම් කවරේද? 2022-23 මීනග මහකන්නේ අපේක්ෂිත වීවගා කරන භූමි ප්‍රමාණය කවරේද? එම කන්නේ සඳහා අවශ්‍ය වන බිත්තර වී ප්‍රමාණය කවරේද? එම බිත්තර වී ප්‍රමාණය සපුරාලීම සඳහා ගෙන ඇති පියවර කවරේද? එම මහකන්නේ සඳහා අවශ්‍ය වන පොහොර වර්ගයන් වන යූරියා, TSP, MOP ප්‍රමාණයන් කවරේද? එම පොහොර නිසි කලට ලබා ගැනීමට සකස් කර ඇති සැලසුම් කවරේද? 2020 සහ 2021 වසරවලදී පොහොර, රසායනික, කාබනික මේ සඳහා රජය වියදම් කළ මුදල් ප්‍රමාණය කොපමණද? මේ වන විට රට තුළ එළවලු බීජවල හිඟයක් පවතින ඒ මගහරවා ගැනීමට ගෙන ඇති පීවර කවරේ? පසුගිය මහකන්නේ බඩඉරිඟු අස්වනු ප්‍රමාණය කොපමණද? ඊට පෙර මහකන්නේට සාපේක්ෂව එහි අඩුවීම හෝ වැඩිවීම කොපමණද? දැනට රටේ බඩඉරිඟු බීජතොක ප්‍රමාණවත් පවතීද? එසේ නොමැතිනම් එම අවශ්‍යතාවයේ සපුරා ගැනීමට ගෙන ඇති පීවර කවරේද? මම ගරු අග්‍රාමාත්‍යතුමත් සිටින නිසා මම එතුමගේ අවධානය යොමු කරන්න කැමති තව පුංචි කාරණාවකට. ගරු කතානායකතුමනි, එතුමත් ඒකට අවසරය දෙනවා. ජූනි 7 වෙනිදා ලෝකයේ සැමරුවා World Food Safety Day, Global Food Safety Day, තේමාව Safer Food, ආරක්ෂිත ආහාර, Better Health, හොඳ සෞඛ්‍ය සම්පන්න භාවයක්. ගරු අගමැතිතුමාට මම කියන්න කැමති, අද වන විට අපේ රටේ අධික මන්ද පෝෂණය, acute malnutrition, 14% සිට 35% දක්වා තියෙන World Food Program එක කියන්නේ. අපේ රටේ සාමාන්‍ය උද්දමන වේගය 40යි, දල වශයෙන් 40යි, ආහාර උද්දමනය 60යි. ඒ වගේම wasting අපේ රටේ අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් හැම දරුවෝ 6 දෙනෙකුටම එක්කෙනෙක්, 15%. ඒ වේස්ටිං කියන මැල්නිවට්‍රිෂන් භාවය, මන්ද පෝෂණ භාවයෙන් පෙළෙන 1 in 10% of school children, අවුරුදු 6-12 අතර පාසල් යන දූදරුවන් 10%ක් ඇනීමියා වලින්, නීරක්තියෙන් පෙළෙනවා, රක්තහීනතාව. ඒ වගේම අපේ රටේ තියෙනවා හයි ප්‍රෙවලන්ස් එකක්, වැඩි සම්භාවිතයක්, 15% චයිල්ඩ් වේස්ටිං. මේ කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය. ඒ වගේම මේ ඉකොනොමික් ක්‍රයිසිස් එකට ඉස්සෙල්ලක්, මේ ආර්ථික ඛේදවාචකයට පෙරත් හැම දරුවෝ 10 දෙනෙකුට, මේ අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් හැම දරුවෝ 10 දෙනෙකුටම 4 දෙනෙකුට තියෙනවා බහුවිධ දුප්පත්කම නිසා නිර්මාණය වෙන බරපතල ප්‍රශ්නයක්. ඒකට කියන්නේ මල්ටි ඩයිමෙන්ෂනල් පවර්ටි කියලා. ඒ වගේම අවුරුදු 4 හෝ ඊට අඩු දරුවන් 33% මේ බහුවිධ දුප්පත්කම නිසා අඩු බර දරුවන් බවට පත් වෙලා තිබෙනවා. මම මතක් කරන්න කැමති 2022 අයවැයට, මේ ශ්‍රී ලංකා රජයේ අයවැය, පාසල් දිවාහාරය 3/2කින් කප්පාදු කරලා තිබෙනවා. මේ වගේ තත්ත්වයක් තමයි අද රටේ තිබෙන්නේ. ඒ වගේම ඇඩොලසන්ස්ලා 122%, ඒ කියන්නේ අවුරුදු 10-18 අතර දරුවන්ට යකඩ ඌනතාවයේ තියෙන. ඒ වගේම දැරියන්ගේ 36%, අයන් ඩෙෆිෂන්සි යකඩ ඌනතාවයේ තියෙනවා. මේක නිසා ගරු කතානායකතුමනි මම කියන්න කැමති මැල්නරිෂියංග මන්ද පෝෂණය වෙන කරුණ දැරිය. ඊළඟට මේක තියෙන විෂම චක්‍රයක්. මැල්නරිෂ් මද මන්ද පෝෂණයෙන් පෙළෙන මව. ඊට පස්සේ එනවා අන්ඩර්වේට් බේබි. ඒ කියන්නේ අඩු උපත්බර දරුවා. ඊට පස්සේ එනවා ස්ටන්ටඩ් චයිල්ඩ්. ඒ කියන්නේ ශරීර වර්ධනය අඩු වුණු දරුවා. මේක මහා විෂම චක්‍රයක්. මේකට කියන්නේ ඉන්ටර්ජෙනරේෂනල් මැල්නියුට්‍රිෂන් සයිකල් කියලා. විශේෂයෙන්ම මම කියන්න කැමති මේ මව්වරුන්ගේ මන්ද පෝෂණය බරපතල ප්‍රශ්නයක්. ගර්භණී මව්වරුන්ගේ මන්ද පෝෂණ ප්‍රතිශතය WHO එක කියනවා 34% කියලා. ඒ වගේම අඩු බර සහ අඩු උපත්පර දරුවන්ගේ ප්‍රශ්නය බරපතල ලෙස තියෙනවා. ඒ වගේම කනගාටුවෙන් කියන්නට ඕන ත්‍රිපෝෂ කර්මාන්ත ශාලාව වැහිලා ත්‍රිපෝෂ ටික අම්මලට ලැබෙන්නේ නැහැ, දරුවන්ට ලැබෙන්නේ නැහැ, මන්ද පෝෂණ දරුවන්ට ලැබෙන්නේ නැහැ. මෙන්න මේ වගේ තත්ත්වයක් තුළ මම ඉල්ලීමක් කරනවා මේ රටේ වගා ප්‍රශ්නේ කෘෂිකර්මාන්ත ශාස්ත්‍රය පිළිබඳව මම අහපු ප්‍රශ්නයට කරුණාකරලා උත්තරයක් දෙන්න. කියන්න එපා සංඛ්‍යාලේඛන එකතු කරනවා කියලා. මොකද මේ සංඛ්‍යාලේඛන ටික දැනට එකතු වෙලා මේ ගැටළු වලට විසඳුම් තියෙන්න ඕනේ අතේ, ආණ්ඩුවේ අතේ තියෙන්න ඕන. ඒ නිසා ඒකට උත්තර දෙන්න කියලා මම ඉල්ලීමක් කරන බොහොම කාරණිකව.
කතානායකතුමනි මේ ප්‍රශ්නයට හෙට දවසේ පිළිතුරු ලබා දීමට ගරු අමාත්‍යතුමා කටයුතු කරනවා.
හරි.